2017 වසරේ 4 මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන අප්‍රමාදේන සම්පාදේත අප්‍රමාදීව උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරන්නටය. බුද්ධෝත්පාදෝ දුර්ලභෝ ලෝකස්මින් මනුසත්ත පටිලාභෝ දුර්ලභෝ සද්ධම්ම ශ්‍රවණං අති දුර්ලභං ආදී වශයෙන් අපිට ඒ කරුණු පැහැදිලි කර දෙන්නේ අපි ඊටාම අතිශයින්ම දුර්ලභ වූ අවස්ථා රාශියක් එක මොහොතක ලබලා සිටින පිරිස. මිනිස්සු වුණා සසර වුණ තරම් නමුත් සද්ධර්මය ජීවිත අවබෝධයේ උදෙසා වන ධර්මයක් මුණ ගැහුන්නේ නැහැ. මිනිස්සු හැටියට ඉපදිලා මැරිලා ගියා. ඉතින් මේ දුර්ලභ අවස්ථාවේදී ජීවිත අවබෝධය ඇති කරගන්න. බුදුදහම කියන්නේ සංකල්පයක් නෙමෙයි. ආගමක් නෙමෙයි. දර්ශනයක් නෙමෙයි. එහෙම නැත්තම් වෙන මොනවා හරි චින්තනයක් නෙමෙයි. ඒ කිසිවක් නෙමෙයි. තමන්ගේ ජීවිතේ කුමක්ද කියලා තමන් ජීවිත අවබෝධය කරගන්න එකයි බුදුදහම කියලා කියන්නේ. එහෙම නැත්තම් ආත්ම ගවේෂණයයි බුදුදහම කියලා කියන්නේ. සත්‍ය සොයා ගන්නවා. සත්‍ය වූ කලී ප්‍රතිවිරෝධයක් එයි නැහැ. සත්‍ය නොවූ කලී හැම විටම ප්‍රතිවිරෝධයක් හටගන්නවා තියෙනවා ලෝකෙ නිම වෙනවා. ඒ නිසා තථාගත ධර්මයට ප්‍රතිවිරෝධයක් කළ හැකි කෙනෙක් නැහැ. කරන්නත් බෑ. ඒක වෙන්නේත් නැහැ. මොකද හේතුව ඒක ආගමක් හෝ දර්ශනයක් හෝ චින්තනයක් හෝ කිසිවක් නොවන නිසා. ඒ නිසා ප්‍රතිවිරෝධයක් තකන්න බැරි, තර්කයට ගොඩනගන්න බැරි ධර්මයක් අපි සියලු දෙනාටම ලැබිලා තියෙනවා. ඉතින් ওই වචනවල තියෙන හරය, ගුණය තමන්ට භුක්ති විඳින්න පුළුවන් නම් ඒකට කියනවා අපි දහම් රස ලබනවා කියලා. දහම් රස වෙදිනවා කියලා. සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාති. ඒ සියලු රසයන් අතර ධර්ම රසය හරි වටිනවා. අපිට කෙනෙක් මොනවා හරි කිව්වහම, හොඳ වචනෙන් කිව්වත් නරක වචනෙන් කිව්වත් ඩිංගක් අපි ඒක විඳලා බලනවා. මේ මිනිස්යාගේ පපුව හොඳින්න මේක කිව්වේ කියලා ඒ රස විඳලා තමයි ඒ කරන්නේ. ඒ වගේම අපි ධම් රසයේ විඳිනකොට ඒ ලෝකෝත්තර උත්තරීතර ශ්‍රී සද්ධර්මය ඒ තුල ගැබ් වෙලා තියෙනකොට, ඒ දහම් රස තමන්ට දැනෙනකොට තමන්ගේ හිත දැවෙන තැන් නිවාගෙන ගිහිල්ලා සංසුන් කරගන්නට විශාල පිටිවහලක් උපකාරයක් බවට පත් වෙනවා. ඒ නිසා අපි දහම් රස විඳිය යුතුයි. දේශනාව පුරාම කියවෙන්නේ ප්‍රතිපදාව. දේශනාව පුරාම ඔබට මෙනෙහි කරන්න සිදු වෙන්නේ ඒ ධර්ම මාර්ගය, ඒ ප්‍රතිපදාව. එහෙම නැතුව දේශනාව අවසානයේ ඔබට යම් අරමුණක ඉල්ලෙන්නටය, මේ භාවනාව කරන්නටය, මේ ආකාරයෙන් සිටින්නය කියලා අමුතු දෙයක් ඉගැන්වීමක් නැහැ. එනිසා සියල්ල ඉගෙන ගැනීමට අවශ්‍ය නම් ඒ සෑම දේශනාවකම, සෑම වචනයකම, සෑම ඉස්පිල්ලක පාපිල්ලක් සමගම ඔබට ජීවත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් ඒව පිළිබඳව ගැඹුරෙන් විදර්ශනා කළ බැලීම කියන එක කරන්න වෙනවා. ඒක තමයි ධර්මය කියන්නේ. එහෙම නැතුව ධර්මය කියලා වෙනම දෙයක් දෙන්නේ නැහැ. දැන් නිහඬව ඉන්න, සිතිවිලි යටපත් කර කර ඉන්න, ඒක දිහා බලාගෙන ඉන්න, එහෙම නෙමෙයි. හැම මොහොතකම ඇති කරගන්න අවධියක් ඒක. ඒක ක්‍රියාවලියක් නෙමෙයි. ක්‍රියාවලිය ඉක්ම වූ දෙයක්. ක්‍රියාවලියකට හසු නොවන දෙයක්. අන්නේ පරාසයේ තියෙන උත්තරීතර ශක්ති ධාරාව ඥානගෝචර වෙන්නේ නැහැ ලේසියෙන්. මොකද හේතුව ඒක ඥානගෝචර ධර්මයක් නෙමෙයි. ඒ නිසා මේක, ඒ ඥානය කියන එක අභිභවා, ක්‍රියාව කියන එක අභිභවා, යම්කිසි කෙනෙක් අපි ඒකට වහරේ වචනයක් නැති නිසා යොදනවා ගෝචර කරගන්නවා එහෙම නැත්නම් අවබෝධ කරගන්නවා කියන වචනයක්. නමුත් මේ වචනය ඒ ධර්මය අවබෝධ කර ගැනීම කියන කාරණේ කියාපාන්නට තරම් පෝසත් වචනයක් නෙමෙයි. නමුත් ඒ වචනය අපි ප්‍රකාශ කරනවා ඒ ජීවිත අවබෝධ කරගන්නවා කියන. ඉතින් ඔබට තේරුම් යන්න ඕන කාරණයක් තමයි මේ ලෝකයේ කොයිව සැඟවුණත් ඒ හැම තැනම දුකට යටත්, ජරාවට යටත්, ව්‍යාධියට යටත්, මරණයට යටත් වෙනතුනි. මේ ලෝකේ කොතනක සැඟවුණත් ඒවා දුකට යටත්, දුක් විඳින්න වෙනවා, ජරාවට පත් වෙන්න සිද්ධ වෙනවා, ව්‍යාධියට පත් වෙන්න සිද්ධ වෙනවා, මරණයට පත් වෙන්න සිද්ධ වෙනවා, වයසට යනවා, ජරාවට පත් වෙනවා, මැරෙනවා. එහෙමනම් ඒකෙන් අත මිදෙන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර බව. හැම තැනම ජරාවට යටත් කියලා මිනිස්සු කලකිරවල නිකන් ඉන්නේ නැහැ. මේකෙන් අත මිදෙන්න පුළුවන්. මේ ජරාවට පත් වෙන එකෙන්, මරණයට පත් වෙන එකෙන්, ව්‍යාධියට පත් වෙන එකෙන් අත මිදෙන්න පුළුවන්. කොහොමද අත මිදෙන්නේ? ඒ අත මිදෙන ක්‍රමය තමයි ධර්ම මාර්ගයේ ක්‍රමය. මේ කය, මමය, මාගය, මගේ ආත්මයයි බැසගත් දෘෂ්ටිය එයින් ගලවා ගැනීම. හොඳින්ම බන්ධනය වෙලා තියෙන මිනිස්සුන්ගේ ඇට, මාස්, නහර, ඇට ඇට මිදුළු වලටම මේ මමය, මේ මගේ ආත්මය කියන දිෂ්ටිය. ඕක ක්‍රමානුකූලව දියකරන එක ලේසි නෑ. මේ ලෝකේ තියෙන අපහසුම ඉලක්කය හෝ අපහසුම කාර්ය කුමක්ද කියලා හෙවොත්, සංකීර්ණම සොයා ගැනීම කුමක්ද කියලා හෙවොත් ඒ තමයි නිවන සොයා ගැනීම. එහෙම නැත්නම් සතුට සොයා ගැනීම, එහෙම නැත්නම් සත්‍ය සොයා ගැනීම. මොකද හේතුව මේ ලෝකේ හැමදේම ඉන්ද්‍රිය ගෝචරයි. ඒත් නිවන ඉන්ද්‍රිය ගෝචර නෑ. මොනම ආකාරයකවත් ඉන්ද්‍රියකට ඒක ලබා ගන්න බෑ. නිවන ගැන වචනයකින් කියන්න පුළුවන් කමක් නෑ. ඉතින් එහෙව් නිවන ගෝචර කරගන්නවා කියලා කියන්නේ මේ ලෝකේ අතිශයින්ම විශිෂ්ට මනුෂ්‍යයෙක්ගේ ක්‍රියාදාමයක්. ඒකේ යථා අවබෝධය තුළ ස්වභාවයෙන්ම තමන්ගේ ඇඟෙන් ගැලවිලා යනවා. ඔබ නිවැරදිව තැන ඔබේ සිහිය පිහිටවන්නේ යද්දී අවබෝධය තුළ, ඒ සිහිය යථා අවබෝධය තුළ ගැලවිලා යනවා. දැන් අපි වේගය ගැන කතා කරනවා. ඒ වේගයන් අපි ක්‍රමානුකූලව වැඩි කරගෙන තියෙනවා. භෞතිකව දුරකථනයේ වේගය, යාන වාහනයේ වේගය, ගුවන් යානාවල වේගය වැඩි කරගෙන තියෙනවා. ඉතින් ওই වේගයන් අතර දැනට සොයාගෙන තියෙන තවත් විශාල වේගයක් තමයි ඒ ආලෝක වර්ෂ වේගය. දැන් මිනිස්යාගේ මේ චිත්ත වේගය ඊටත් වඩා වැඩි කියනවා. චිත්ත වේගය ඔහොම ඔය වේගයන් වල ගිහිල්ලා උපරිමය දක්වා කෙනෙක් වේගය දියුණු කරගත්ත කෙනෙක් නම් ඒ තමයි ආර්ය ශ්‍රාවකයා. වේගයේ උපරිමය නිශ්චලයි කියන සත්‍ය අවබෝධ කරගත්ත කෙනා. වේගයේ උපරිමය නිශ්චලයි. කිසිම දෙයක පරතරයක් එයා දකින්නේ නැහැ. එයා කිසි වෙලාවක තමන්ට වඩා උසස් කෙනෙක් දකින්නේ තමන්ට වඩා පහත් කෙනෙක් දකින්නේ එකයි සුවිශේෂත්වය කිසි දවසක එයා දුප්පත් වෙන්නේ කිසි දවසක එයා පෝසත් වෙන්නේ ඒකයි වැදගත් ප්‍රම කිසි දවසක එයා ලෙඩ වෙන්නේ කිසි දවසක එයා නිරෝගී වෙන්නේ මොකද හේතුව සසරේදී නෙමෙයි මෙලවදී මේ උප්පත්ති භාවය කියන එක නැති කරලා තියෙන්නේ මෙලවදීම ඔහු ස්ත්‍රියක් නොවේ පුරුෂයෙක් නෙමෙයි වෙනාන් කෙනෙක් නෙමෙයි මෙලවදීමයි ජාතිපි දුක්ඛා කියලා ජාතිය නැති කරලා තියෙනවා ජාතිය නිරෝධ කළා ජාති නිරෝධ තේරුණා නේද සසරේදී නෙමෙයි ජාතිය නිරෝධ වෙන්නේ මෙතෙන්දිම ජාති නිරෝධ සලායතන නිරෝධෝ සලායතන ලබනාත්ම දිනෙමේ නිරෝධ වෙන්නේ මෙතෙන්දිම නිරෝධ වෙනවා පස්ස නිරෝධෝ ස්පර්ශයේ මෙතනම නිරෝධයි දෙකක ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ ද්විත්වයක ගැටීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ මම අර ඉන්නේ අරයා එයා උස් කෙනෙක් එයා පහත් කෙනෙක් එයා ලස්සන කෙනෙක් එයා අවලස්සන කෙනෙක් එයා උගත් කෙනෙක් එයා නුගත් කෙනෙක් එයා පොසත් කෙනෙක් එයා දුප්පත් කෙනෙක් කියලා ගැටෙන්නේ නැහැ. එයින් හටගන්නා ඌමනා කරන්නා වූ සුඛ දුක්ඛ උපේක්ෂා වේදනා වූ මිශ්‍ර වේදනා වූ හටගන්නේ නැහැ. මෙයයි ධර්මයේ ආශ්චර්යය ධර්මයේ ප්‍රාතිහාරය. ඔබ ඒ උතුම් වූ ධර්මය තුල වැඩ ඉන්න ශ්‍රාවකයෙක් නම් ඔබ භාග්‍යවන්තයෙක්. අතිශයින් භාග්‍යවන්තයෙක්. මේ මිනිසත් දෙරණේ මනුෂ්‍ය ලෝකයේ අතිශයින් භාග්‍යවන්තයෙක්. අතිශයින්ම සතුටෙන් සහ සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනෙක්. යාට ප්‍රශ්න ප්‍රශ්න නෙමෙයි පිළිතුරු පිළිතුරු නෙමෙයි. පුතඥ සත්‍යයට ප්‍රශ්න ප්‍රශ්න පිළිතුරු 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 ගැටළු බවට පත් වෙනවා. පිළිතුරු ප්‍රශ්න බවට ආයි පත් වෙනවා. සංකල්පයක් ලෝකෙ තියෙන්නේ ප්‍රශ්න සහ පිළිතුරු කියලා ගොඩක් වෙලාවට. කෙනෙකුට ප්‍රශ්නයක් වෙන දේ තව කෙනෙකුට පිළිතුරක්. තව දෙනෙකුට පිළිතුරක් වෙන දේ තවත් කෙනෙකුට ප්‍රශ්නයක්. ඒක තමයි ලෝකෙ හැටි. එමන අපිට මේ ප්‍රශ්න වලට වඩා පිළිතුරු වලට වඩා උඹෙන් තියෙන නිවන අපි ස්පර්ශ කරන්න ඕන. ඒ සත්‍ය විඥාන ගෝචර දෙයක් නෙමෙයි. විඥානයේ විසින් හඳුනා ගන්න දෙයක් නෙමෙයි. ප්‍රඥා විසින්ද හඳුනා ගන්නා දෙයක්. ප්‍රඥාව වුණ නිවන් දකින්නේ. එහෙත් නිවන් දකින මාර්ගය පූර්ණේ කරන්න පාර හදන්න විතරයි ප්‍රඥාවට පුළුවන්. නිවන් දකින්න ප්‍රඥාවට බෑ. යදා පඤ්ඤාය පස්සති කියලා කියන යදා ප්‍රඥාවෙන් දකින්න හැබැයි ප්‍රඥාව නිරෝධ වෙලා තමයි නිවන් දකින්නේ. ඒ කරුණු කාරණා ටික තේරුම් ගත්ත නම් ඔබ සොයන ක්‍රමය නිවන සොයන ක්‍රමය වඩාත් හොඳට පැහැදිලි කරගෙන නිරෝල් කරගෙන ඔබට දකින්නේ හැකියාව ලැබෙන කමක් නැහැ. වරදින්න හරි හරියන්න හරි ඔබ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ ක්‍රියාත්මක වීම තැන කුඩා කුඩා වැරදි සමුදායකුත් එක්ක කුඩා කුඩා නිවැරදි කම් ගොඩකුත් එක්ක යා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. සත්‍ය යනු ඔබයි. ඒත් ඔබ තවම හඳුනාගත්තේ නැති එකයි ප්‍රශ්නේ. ඔබ සත්‍ය යනු මමයි. මම හඳුනාගත්තේ නැති එක තමයි ප්‍රශ්නේ. බලන්න, ඔබ තුල නම් ඔබ ඉන්නේ, ඔබට ගැටලු නැහැ. ඔබට ගැටලු තියෙනවා නම් තියෙන්නේ බාහිර උපක්ලේශ සමග. බලන්න, බාහිර මතකයන් එක්ක නෙමෙයිද ඔබ ගැටි ගැටි ඉන්නේ කියලා. ඔබ තුලම නම් ඔබ ඉන්නේ, ඔබට ප්‍රශ්න තියනවාද? කිසිවක්ම නැහැ. ඒත් ඔබ ඔබ තුල නොසිට ඔබ අරමුණු වාහනයක් කරගෙන එක් එක් දිශාවල් වලට දුවනවා, සංචාරය කරනවා. ඒ සාබුදජානන්සි මතක් කරන ඔබ ජීවත් වෙන ඔබ තුල මේ මොහොත බලන්න, ඔබ මේ මොහොතේ ඉන්නවද කියලා. හැමතිස්සෙම අතීතේක, අනාගතේක, වර්තමානයේක. මේ මොහොත කියන්නේ පවතින එකක් නෙමෙයි, ඒක ගලා යන දෙයක්. ඒ ගලා යාමත් එක්ක අපි ගලා යන්න ඕන. අන්න ඒකයි මේ මොහොත කියන්නේ. දැන් මේ මොහොත කියන එක ඉලක්ක කරන්න බෑ. මොකද හේතු වචනයෙන් මේ මොහොත කියන විට මේ මොහොත ගෙවිලා ගිහිල්ලා ඉවරයි. මොකද ඒ තරම් වේගයෙන් ගලා යෑම සිද්ධ වෙනවා. ඒ ගලා යෑම සමග තමන් හඳුනා ගන්න ඕන මේ මොහොත. එහෙම නැත්නම් අපි මේ මොහොත කියලා යමක් අල්ලගත්තොත් අපි ඉන්නේ දන්නෙම නැතුව අතීතයට පහු වෙලා. වේගයෙන් ගුවන්ගත වෙන වේගවත් ওই කපිර යානයක් වගේ එකක් අන්න කියලා ඇඟිල්ල දික් කරනකොට අනිත් කෙනා බලනකොට එතන ඒ යානේ නෑ ගිහිල්ලා. ඒක සාමාන්‍ය මේ හඬේ වේගයකට යන යානයක් කියලා හිතමු. ඒතකොට චිත්ත වේගය, ආලෝක වේගය පරදවා යන වේගයකට අපි ඇඟිල්ල දික් කළා කියන මෙන්න වර්තමානයේ කියලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? වර්තමානයේ ඉන්නවා. වර්තමානයේ නෙමෙයි ආ දකින්න අතීතේ පහු වෙච්ච එක. වර්තමානයේට ඔබ සැබවින්ම පත් වෙන දවසට ඔබට මෙන්න මෙවැනි දෙයක් හැඟීවි, දැනේවි. 100%ක් වර්තමානයට තමන් පැමිණි කල්හි එයා තේරුම් ගන්න දෙයක් තමයි 100%ක්ම ඔබ වර්තමානයට පැමිණි කල්හි අතීතයක් හෝ අනාගතයක් දෙයක් නැහැ කියලා. සියයට සියයක්ම වර්තමානයට පැමිණි කල්ලි ඔබට තේරෙන දෙයක් තමයි අතීතයක් හෝ අනාගතයක් කියලා දෙයක් නැහැ කියලා. මොකද හේතුව එවිට වර්තමානය කියලා කියන්නේ යම් කිසි සංඥාවක් හෝ විශ්වාසයක් හෝ පදනමක් හෝ දෙයක් නෙමෙයි. කාලයේ පින්නතුනේ මේ ස්වභාව ධර්මයට නැහැ. ඉර පායනවා, බැහැගෙන යනවා. නැත්තම් අපි ඔබ තවත් පැත්තකින් කියොත් පෘථුවිය පායනවා, පෘථුවිය බැහැගෙන යනවා. අපි නිකරකෙන්නේ. කාලය අයිති මිනිසාට. ගහට, කොළට, වැලට, ඇලට, දොලට, වලාකුලකට කාලය නෑ. අපි තමයි ගිම්හාන කාලය, වස්සාන කාලය ආදි වශයෙන් සෞම්‍ය කාලය, සුරම්‍ය කාලය, ඒ සුභ කාලය හදාගන්නේ අපි. කාලය නෑ මේකකටවත්. කාලය නැති ලෝකයේ මිනිසාගේ මමත්වය විසින් කාලය සකසනවා. නිසා කාලයත් ගෙවා දමන්නෝ, කාලය තුළ වාසය කරන්නෝ කාලකන්නේ කියන වචනය සකසනවා. ඒ කියන්නේ මේ සමාජයේ ඔක වෙන රටක නැතුව ඇති. කාලකන්නේ කියන වචනේ ඉංග්‍රීසි වචනයක් නැතුව ඇති. නිකං කාලය ගත කරන කෙනා, කම්මැලි මනුස්සයා කියන වචනෙට වචනයක් ඇති. නමුත් ඔය කාලකන්‍ය කියන ගැඹුරු අර්ථයට වචනයක් නැතිව ඇති. කාලය අනුභව කරන්න, කාලය තුළ වාසය කරන්න. ඒකට හේතුව කාලය තුළ වාසය නොකරන අය එකට ඒ සමාජයේ සිටියයි කයි. කාලය තුළ වාසය කරන්නේ. මෙන්න මෙතෙන්ට ආවට පස්සේ තමයි පින්නතුනේ අර යනවන යන්න කියන මාරයට දකින්න බැරි තැනකට. අදස්සනං මච්චු රාජස්ස ගච්ඡේ. ඔබ යන්න මාරයට දකින්න බැරි තැනකට. අන්න කාලය ඉක්මවු තැන මාරයට දකින්න බෑ. කාලය ඉක්මවු තැන මාරයට දකින්න බෑ. එයා අතීතය අතහැරලා අනාගතය අතහැරලා වර්තමානය අතහරින්න ඕනේ. වර්තමානය නැති වෙනවා. ද්විතයක් ගැටුනේ නැත්තම් වර්තමානයක් සකසෙන්නේ නැහැ. ද්විතයක් ලෝකෙ පවතින්නේ නැත්තම් වර්තමානයක් පවතින්නේ නැහැ. මධ්‍යයක් පවතින්නේ නැහැ. 100ට 100ක් අපි වර්තමානයට පැමිණෙනවා කියලා කියන්නේ වර්තමානය ඉක්මවා යනවා කියන එක. එයා වර්තමානය තුලත් නෙමෙයි, අතීතය තුලත් නෙමෙයි, අනාගතය තුලත් නෙමෙයි ඉන්නේ. ඒ කිසිදු ආකාරයකින් විනිශ්චය කළ නොහැකි ධර්මයක්. ලෝකේ පවතින්නේ සියල්ලුම ධර්මයන් නිර්නාමික ධර්මයන්. ලෝකේ පවතින සියලුම ධර්මයන් නිර්මාමික ධර්මයන්. මිනිසා තමයි මේ සියලුමටම නාමික හඳුනා ගැනීම ලබා දී තිබෙන්නේ. අහස නිර්නාමිකයි, හිරු නිර්නාමිකයි, වලාකුළු නිර්නාමිකයි, ගහකොළ ඇලදොළ නිර්නාමිකයි. පුජ්‍යලයා වුවද මෙලොවට බිහි වෙන්නේ නිර්නාමිකවයි. අවිජ්ජා පත්‍ය සංඛාරා වේදියට සැකසෙනකොට නාමික පුජ්‍යලේ ආධ්‍යාත්මය තුලින් නැකිනකොට තියෙනවා. පිරි නමක් නොතිබ්බත් හැම කෙනෙකුට පොදු එක නමක් තියෙනවා. ඒ තමයි මම. අයම් කියන නම. මම වෙමි. දැනට කොහොමද ඔබේ ප්‍රගුණ කිරීම කරගෙන යන්නේ? සිහිය පවත්වා ගන්නවා, අතහැරීම පුරුදු කරනවා, ඒ වගේ කරනවා කියලා කියනවා. දැන් බලමු අපි අනිත් පින්නතුන් කොහොමද ඒවා කෙරෙන්නේ කියලා බලමු. කොහොම සමාලෝචනය කරලා අරගෙන දේශනයක් කරන්න පුළුවන් නේද? කොහොමද අනිත් අයත් භාවනාව කැඩිර කරන්නේ? එතන මේ මහත්මය කොහොමද කරන්නේ? පස්සේ දැන් අනිත් අයත් අදහස් දක්වන්න බලන්න කොහොමද භාවනාව. අපේ කියන්න හා කියන්න අපි තේරුම් ගත්ත දෙයක් තමයි මේ අපි තුල තියෙන ප්‍රධාන ක්‍රියාවන් තුනක්. ඒ තමයි සිතීම්, කීම්, කිරීම් කියන මෙන්න මේ තුන. එහෙම නැත්නම් සිත, කය, වචනනේ. සිතීම්, කීම්, කිරීම් කියන මෙන්න මේ තුන. ඒකට කියන තුන් දොරනේ. තුන් දොර සංවර කරනවා කියලා කියනවා. මේ තුන් දොර සංවර කරන්නට නම් මේ තුන් දොර අතහරින්න ඕන. අතාරින්නේ සිතීම්, කීම්, කිරීම්. හැබැයි ඒක නිවැරදි වෙන්න ඕන. 100ට 100ක් නිවැරදි වෙන්න ඕන. ඒ ගන්න පියවර, තියෙන පියවර 100ට 100ක් නිවැරදි වෙන්න ඕන. ප්‍රශ්නේ තියන්නේ 100ට 100ක් නිවැරදිව මේ පියවර හරියට තේරුම් අරගෙන තියන්නේ නැහැ. සිතීම් වලින් නිදහස් වෙනවයි කියලා හිත හිතා ඉන්න එකමයි කරන්නේ. කිරීම් වලින් නිදහස් වෙනවයි කියලා කට්ටිය කර කර ඉන්න එකමයි කරන්නේ. සිතීම් ඊට පස්සේ කීම් වලින් නිදහස් වෙනවයි කියලා කියෝ කියෝ ඉන්න එකමයි කරන්නේ. මහා පුදුම ලෝකයක්. නිශ්ශබ්ද වෙන්න කියන එක වුණත් ශබ්දයක් නැතුව කියන්න බෑනේ. තේරුණානේ? මේ ගැඹුරු දෙයක් මේ කියලා දෙන්න හොඳට ගැඹුරින් මේක විමසන්න ඕන. බුදුරජාණන් වහන්සේ දේශනාව ආරම්භ කරන්නේත් මහණෙනි හොඳින් ශ්‍රවණය කරන්න, හොඳින් විමසන්න මේක කියලා. දැන් එතකොට අපිට පුළුවන් මේ Nirodha කියන එක action එකකින්, ක්‍රියාවකින් ගන්න. අන්න තමයි ප්‍රශ්නේ. නිරෝධය ක්‍රියාවකින් ගත්තොත් හරිද? නිරෝධය ක්‍රියාවකින් ගන්න බෑ. දැන් තේරෙනවනේ ධර්මයේ තියෙන ගැඹුර. අපි අර විමසන්න පුරුදු වෙන්නේ නැහැ නේද? කවි කේ කියා හිටියා පන්සලට දාන ටිකක් ගෙනින් දුන්නා, තොරණට උදව්වක් කළා, චෛත්‍යයට උදව්වක් කළා. අපි සාදු කිව්වා, ළමයි බමයි ටික හදාගෙන වයසට යනවා. වරදක් කරන්නේ නැහැ ඉතින්. පොය දවසට මගුල් දල් කඩන්නෙත් නැහැ. කෝමි මරන්නෙත් නැහැ, රොඩු ගොඩ වල පුච්චන්නෙත් නැහැ, අනිත් දවස් ටික ඔක්කොටම කරනවා ඉතින්. මේ තුන්දොර සංවර කරනවායි කියන එක කළොත් හරි. එච්චරයි. දැන් මේ අන්තු හැම තැනින්ම එලවන්න පුළුවන්. ඉදමඩ කඩමඩ තියෙන ආසාවෙන් එලවන්නත් පුළුවන්. ස්ත්‍රී පුරුෂයන්ට තියෙන ආසාවෙනුත් එලවන්න පුළුවන්. තමන්ගේ අංගුපාංග වලට තියෙන ආසාවෙනුත් එලවන්න පුළුවන්. හැබැයි එලවන්න බැරුව එක තැනක මෙයා හිර වෙනවා. ඒ තමයි මෙයාව එලවන්න බෑ මෙයාගේ විඥානේ. දැන් තේරෙනවද ඔබ ඉන්නේ ඔබේ විඥානේ කියලා? තේරෙනවද? ඔබේ භාවනාව යන්නේ විඥානේ කියලා තේරෙනවද? ඒ විඥානගත වීම නිසා ඒ විඥානේ ඇතුලේ නාම රූප ක්‍රියාවලිය, ආයතන ක්‍රියාවලිය, ස්පර්ශ ක්‍රියාවලිය, වේදනා ක්‍රියාවලිය, සංඥා ක්‍රියාවලිය, සංස්කාරකයන්ගේ ගැටීමක්, ස්පර්ශයක් සහ විඥාන ක්‍රියාවලියක් තියෙනවා. ඒ තියෙන තැන ඉඳලා එක්කෝ නත්ති වාදයට එනවා, එහෙම නැත්නම් අත්ති වාදයට එනවා. එහෙම නැත්නම් අශූන්‍යයි කියන තැනට එනවා, එහෙම නැත්නම් ශූන්‍යයි කියන තැනට එනවා. මේ තමයි විඥානවාදයේ හැටි. ඉතින් කවදා මේ විඥානේ නිරෝධ වේද නිරෝධ කළ හැකිද? දැන් ඔබ කියයි හැමදෙන්නේ ඔබ පොඩ්ඩක් තේරෙන විදිහට කියන්න බැරිද කියලා. ඒ කියන්නේ මටත් විඥානවාදීක් වෙන්න කියලා කියන්නේ. ඒකෝ තේරුම් ගන්නවයි කියන තැනට තමයි ඔබ නිවන කැඳවා ගන්න හදන්නේ. ඒකෝ තේරුම් ගන්නේ කවුද? මේක බොහොම ගැඹුරින් මෙහි කරන්න ඕන දෙයක්. තේරෙනා නේද? ගැඹුරින් පරිශනාත්මක සිතන්න ඕන දෙයක් මේ ගැන. ගැඹුරින් මේක වටහා ගන්න උත්සාහ කළ යුතුයි. තමන්ගේ විඥාණයට දර්ශනය කරගන්න පුළුවන්ද කියලා අහනකොට බුදුහාමුදුරු කියන්නේ විඥාණයට දර්ශනය කරගන්න බෑ. විඥානං අනිදස්සනං. මේක නිර්වාණය ධර්මයන් විඥාණයට දර්ශනය වෙන්නේ නැහැ. දැනට ඔබට ওই දර්ශනය වෙන හැම දෙයක්ම දර්ශනය වෙන්නේ කොහාටද? විඥාණයට. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාණය කියලා කියන්නේ අපි. ඒකට මේ මන ධර්මයට හැම දෙයක්ම දැනගන්නවා. මේ ස්ත්‍රියයි, මේ පුරුෂයයි, මේ හොඳ දෙයි, මේ නරක දෙයි, මේ ආස්වාදයයි, මේ නීරසයි, මේ අප්‍රියයි, මේ ඇලීමයි, මේ ගැටීමයි, මේ සුබයි, මේ අසුබයි, මේ අවඩයි, මේ වැඩයි ආදී වශයෙන් විඥානය දැනගනිමින් කරනවා. මනුෂ්‍යයන ලෝකෙ හැමදාම අභියෝගාත්මක අසීරුතාවයකින් අපහසුතාවයකින් තේරෙන්නේ ළඟ තියෙන දේ නෙමෙයි දුර තියෙන දේ. හැමෝටම කොතෙන්ද ගියත් දුර ඉලක්කයක් තියෙනවා. දුර ඉලක්කයක් නැති දවසක් නැහැ. හරියට අර අශ්වයාට කැරට් කෑල්ල එල්ලුවා වගේ. ඉස්සරහින් කැරට් එකක් පිළ කැරට් ගෙඩියක් එල්ලුවාම අශ්වයාට හැමදාම කැරට් ගෙඩිය අලේ ඉස්සරහින්. ඔටුවටද අශ්වයාට දෙක මෙයා කරනවා. කොහොම හරි සත්තුන්ට එහෙම කරනවානේ දමනයන්. ආන්න ඒ වගේ මේ මිනිස්යාගේ ඉස්සරහ හැමදාම තියෙන මොනවද? මාලම් පොරොත්තු තියෙනවා, අභියෝග තියෙනවා. හැබැයි මිනිස්යා දන්නේ නැහැ මේක. අපි ඉස්සරහට තියෙන තියෙනෙහින් තව ඉස්සරහට යනවා, තව ඉස්සරහට යනවා, තව ඉස්සරහට යනවා. ඉතින් අපිට මේ විඥාණයෙන් කවදාවත් මේක අල්ලගන්න හම්බෙන්නේ නැහැ. හැමදාම ඉස්සරහට කැරට් කිරිය කන්න බෑ වගේ. මිරිඟුව වගේ මිරිඟුව අල්ලන්න බෑ. හේවනල්ල පාගනවා වගේ හේවනල්ල පාග ගන්න බැරි වෙනවා තමන්ගේ හේවනල්ල. දැන් ඔබට තේරුම් ගන්න තියෙන මොකක්ද? දැන් මේ විඥානේ නිෂ්ඵලයි. හැබැයි කායි විඥානෙන් හිතල වැඩන්නේ නැහැ. ඒක යථා අවබෝධය තුලින් මතුවෙන්න ඕන. අවබෝධ විය යුතුයි. මේ විඥානේ නිෂ්ඵලයි. මේ සදායතන නිෂ්ඵලයි, ඵල රහිතයි. ආන්න එකට කියනවා අනිත්‍ය කියලා. ඇති වෙලා නැති වෙන ඒවාද කියන්නේ වය ධම්මා සංඛාරා කියලා. ඇති වෙලා නැති ඒවාද කියන්නේ වය ධම්මා සංඛාරා. වැය වෙනවා, ෂය වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. සංස්කාර ධර්ම. අනිත්‍ය කියන්නේ ඒකට නෙමෙයි. එහෙම වුණොත් දෙකම එකයි නේ. හරි අමාරුවෙන් ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ම එක හා සමාන අර්ථ තුනක් වෙන විදිහටම පටලවල කොහොම හරි ඉතින් ගැට ගහගෙන ඉන්නවා කට්ටිය. ඒ උනාට අනිත්‍ය අර්ථය ඕක නෙමෙයි. අනිත්‍ය අඳුරන්නේ ආර්ය භූමියටපත් වුණු කෙනෙකු පමණයි. එයින් මෙහා කිසි කෙනෙක් අනිත්‍ය අඳුරන්නේ නැහැ. ඔවුන් ලබා දෙන්නේ සෑම විටම නිට්ටයක්. තමන්ගේ දර්ශනයට නිත්‍යයක් දෙනවා, ආගමට නිත්‍යයක් දෙනවා, ජාතියට නිත්‍යයක් දෙනවා, රටට නිත්‍යයක් දෙනවා. වැඩියේ නෙමෙයි ඔබ පරිහරණය කරන මිල මුදල් වලට තියෙන්නේ නිත්‍යයක්. දෙන්නා නේද? ඔය නිත්‍ය අහෝසි වෙනවා එක ප්‍රවෘත්ති විකාශයකින් අද දිනේ සිට අහවල් කොළේ අවලංගුයි කියලා කියපුවා. ඊට පස්සේ කොළ කෑලි කුණු බක් කියලත් ඔය තියෙනවා ගෙනියනවා. දස්මින් දානවද නැද්ද? රුපියල් 10 කොළේ එත සිට අවලංගුයි. ඒ නිත්‍ය අවෝසි. අපේ ආධ්‍යාත්මය තුලත් එහෙමයි. මේ දීපු නිත්‍යයක් තියෙනවා. ඔබ හිතන්න එපා දැන් ඔබට මිනිස්සුයෝ එහෙම ඉන්නවා, යාන වාහන ගොඩාක් තියෙනවා, මට නිසංසලේ ඉන්න ඕනේ කියලා හිතුවොත් එහෙම ඔබ කරන්න එපා. අර හිට්ලර් වගේ මේ මිනිස්සු ටික ඔක්කොම අයින් කරලා දාලා, වාහන ටික ඔක්කොම අයින් කරලා දාලා එතන ඔබ සැනසෙල්ලෙන් ඉන්න එහෙම හිතන්න එපා. ඔබ පුරුදු වෙන මිනිස්සු සියලු දෙනාමත් තියෙද්දි, වාහන සියලු දෙනාමත් දෙයක්ම තියෙද්දි ඒ මැද්දී ඔබ සැනසෙල්ලෙන් ජීවත් වෙන්න. දැන් පින්තුන් හිතන්නේ ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණාම ඒගොල්ලන්ට මේ රූප මැවෙන්නේ නැහැ කියලාද? රූප මැවෙනවා. සංඥා ඇති වෙන්නේ නැහැ කියලාද හිතන්නේ? සංඥා ඇති වෙනවා. මතකය නැහැ කියලාද හිතන්නේ? මතකය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට කලින් දවසේ ආරාධනා කරන ස්වාමීනි හෙට දවසේ දහවල් දාණයට අපේ නිවසට වඩින්න. සූර්යෙන් බෝතව නියඳව පිළිගන්නවා. ඒවර බුදුරජාණන් වහන්සේ ඒක පිළිගැනීම එහෙම කළා. කළාම මොකද කරන්නේ? එතකොට හෙට වෙනකොට අමතක වෙලාද මේ? කවුරු හරි එක්ක යන්නවද? නෑ, බුදුරජාණන් වහන්සේ විසින් මේ දවස උදෑසන අවල් දාලට වළින්න තියෙනවා. අපි මෙච්චර පිරිසක් වළින්න ඕන කියලා සංවිධානය කරනවා. සුභාසිත වචනේ හොඳට දන්නෝ, අසුභ වචනේ හොඳට දන්නෝ, හොඳ සැලකිල්ල හොඳින් දන්නෝ, නරක සැලකිල්ල හොඳින් දන්නෝ. බුදුරජාණන් වහන්සේට මෞපියන් මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේට යසෝදරාවිය මතක් වෙනවා. බුදුරජාණන් වහන්සේ ආදි කාලයේ මේ දුෂ්කර ක්‍රියාවේ දිච්ච ඒ කාලය මතක් වෙනවා. ඒ මතක් වෙච්ච නිසා නේද දේශනා කරන්නේ? මහණෙනි මම ඒ කාලේ මම මෙහෙම පරිශ්‍රම කළා කියලා මතක් කරන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුහාමුදුරන සංසාරෙත් මතක් වෙනවා. අහවල් ආත්මය අහවල් විදියට මේම මේ ආත්මවල මම මෙන්න මෙහෙම ගත කළා මහණෙනි කියලා ඒවායේ උපහාර නැතුව දේශනා කරනවා. ඒකට මතක් වෙනවනේ හොඳට. ඕනම දෙයක අපිට තියෙන අවබෝධය අපේ තියෙන දර්ශනය තමයි අපිට ගැටලුවක් උපදවන්නේ. අපි දකින විදිය තමයි අපිට ගැටලුවක් උපදවන්නේ. එහෙම නැත්තම් නැහැ. අපි අපේ විඥානේ උපාදානය කරගන්න, අපේ තණ්හා ජනිත භාවය සකස ගන්න විදියටයි ඒ දේ නිර්මාණය වෙන්නේ. එහෙනම් මේ සියලු ලෝක පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න, රූප ලෝක පිළිබඳව, අරූප ලෝක පිළිබඳව, රූපේ මතින් හට ගන්න ඕන විවිධත්වයක්, ඒ ඕනම දෙයක් ගැනෙන්නේ මේ ලෝක හැටියට, අරූපේ වශයෙන් හට ගන්න ඕනම විවිධත්වයක් විෂමත්වයක් ඒවත් ලෝක හැටියට ගන්න. රූපේ අරූපේ නොවැළි ධර්මයේ වඩනවා නම් ආන්න මාර්ගඵල සත්‍යයෙන් අවදි වෙනවා. රූපය අරූපය නිත්‍ය කොට නොගනී නම් එයා ධර්ම අවබෝධය කරගන්නවා. දැන් යා උපාදානය කරගෙන ඉන්නේ මොකද්ද? රූප උපාදානය කරගෙන ඉන්නවද? වේදනා උපාදානය කරගෙන ඉන්නවද? සංඥා උපාදානය කරගෙන ඉන්නවද? සංකාර උපාදානය කරගෙන ඉන්නවද? විඥාන උපාදානය කරගෙන ඉන්නවද? නැහැ. විඥානේ උපාදානය කරගත්තේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මම මෙතන සිටියොත් පාරේ ඉන්නකොට ආර්යයන් අර අපේ ගෙදර අසල්වාසි ඇයි? මම මෙතන සිටපු නිසා. අර යන්නේ අපේ ඉස්සර හිත හොඳ නැති එකනේ. මම මෙතන සිටපු නිසා. ආ අරයන්නේ අපේ පන්ති යාළුවෙක්. ඒ මම මෙතන සිටපු නිසා. අරයන්නේ ලස්සන කෙනෙක්, අරයන්නේ අවලස්සන කෙනෙක්. මම මෙතන සිටපු නිසා. අපි න්‍යායක් හදාගත්තොත් නෑ නෑ එහෙම හිතන්නත් හොඳ නෑ මේ හිතන්නත් හොඳ නෑ ඔක්කොම අනිත්‍යයි කී කී ඉන්න ඕන. ඒත් මම මෙතන ඉන්න නිසා මම සංවර කරන්න ඕන ආයෙත්. හැබැයි මම ඉක්ම වූ දර්ශනයෙන් අවදි වූ ඔයෙකුට ප්‍රශ්නය. එයාට ඒක ලස්සනට හිතන්න ඕනේ කියන පදනාවක්වත් අස අවලස්සනයි කියලා හිතන්න ඕන පදනාවක්වත් නොහඳුනාගෙන ඉන්න ඕනේ කියන පදනක්වත් සංවර කරගෙන ඉන්න ඕනේ කියන පදනමක්වත් අසංවරයෙන් ඉන්න ඕන කියන පදනක්වත් එයාට අවශ්‍ය කරන්නේ නැහැ. එයා සංවරයේ ඉක්මවා සිටින්නේ. ඒ සංවර කරන්නේ කවුද? සංවර වෙන්නේ කවුද? මම. මේ ලෝකේ හැම කෙනෙක්ම සංවර වෙන්නයි හදන්නේ. ඒ ඒ ආගමෙන් ඒ ආගමට කියලා දුන්න විදිහට ඒගොල්ලෝ සංවර වෙන්නද හදන්නේ නැද්ද? ඒ විදිහට සංවර වෙන්න හදන්නේ. හැම රටකම ඒ රටට අදාළ විදිහට සංවර වෙන්නයි හදන්නේ. සමහර රටවල් වල ඇඳුම් නැතුව ඇවිදීම සංවරයි කියලා මේ සම්මතයක් නැද්ද? තියෙනවා. අතිශයින්ම සිල්වත් කෙනා තමයි ඇඳුම් නැතුව ඇවිදින්නේ, වස්ත්‍ර නැතුව. ඒ සංවර බව. සමහර රටවල් වල මුළු ඇඟම වසාගෙන යාම තමයි සංවරකම කියලා හිතුවා. එතකොට ඒ රටේ ඇඟුම් වසාගෙන යාම සංවරයි. එතකොට සංවරය කාගේද? ලෝකෙද තියෙන දෙයක්ද? නෑ. සංස්කෘතියෙන් සංස්කෘතියට, මනුෂ්‍යයාගේ මනුෂ්‍යයට, ඒ මනුෂ්‍යයා විසින් හිතන විදිය. මගේ සංවරය, මගේ පළාත, මගේ රට, මගේ සංස්කෘතිය මත මගේ සංවරය. සමහර රටවල සාරියන්ද්ොත් තමයි සංවර. සමහර රටවල කවිසංසර්ට් ඇන්ද්ොත් තමයි සංවර. සමහර රටවල වේටි ඇන්ද්ොත් තමයි සංවර. සමහර තැන්වල සුදු ඇඳුම් තමයි සංවර. සමහර තැන්වල කළු ඇඳුම් තමයි සංවර. මේ සංවර බව කාගෙද? කවුද සංවර බව හදන්නේ? සංවර බව මවත්තේ සතුයි. එතකොට අසංවර බව ඒ කියන්නේ මොනම ආකාරයකවත් සංවර බවක් නැහැ. එයාට එයා හිතන විදිහේ හොඳයි කියන සංවරයකුත් නැහැ. ලෝකයේ විසින් සම්මත කරන ලද සංවරයකුත් නැහැ. ඉතින් මමත්වයේ සතුනම් සංවර බව, අසංවර බව එහෙනම් මමත්වයෙන් තොරයි. එහෙනම් කියන්න තියෙන්නේ මොකද්ද? අසංවර වෙන්න කියලා. අසංවර වුණොත් කොයි වගේ දෙයක්? එතන පුජ්‍යලයක් නෑ. අසංවර වුණොත් පුජ්‍යලයක් නෑ. ඒ කියන්නේ ඒ රටක සම්මතයක හෝ තමන්ගේ සම්මතයක එයාගේ සංවරයක එයා නැහැ. අපිද එතකොට අපි තීරණය කළ අසංවරයි කියන්නේ එහෙනම් අර අසංවරයි කියන්නේ කළු අඳින එක. ඒකද? නෑ මේක සමර්ථයන් වලට සංවර වෙන. එන ඇඳුම් නැතුව යන එක අසංවර වෙන්නේ කාර්ය අසංවරයි. භාගයට ඇඳලා යන එක ඒක අසංවරයි. නෑ ඒ රටේ සංවරය ඒක. ඒ සංස්කෘතිය ඒක සංවරය. ඒ එහෙම නැත්තම් ඒ පුජ්‍යලයා විසින් හිතාගත්ත හොඳයි කියලා හිතාගන්න සම්මතයි. ওই සංවර වෙන අයගේ ස්වභාවය තමයි හැම විටම තමන් සමාන සංවර භාවයේ නැති කෙනෙකුට මොකද කියන්නේ? එයාට අසංවරයි කියලා එයාට බැනවදිනවා. දැන් අපි ඔක්කොම තැනකට සුදු ඇඳන් යන තැනකට අපි යම් කිසි ආගමක ඉන්න කට්ටිය ඉන්නවා කළු ඇඳින අය. ඒක කළු ඇඳපු කෙනෙක් මෙතෙන්ට එනවා. කළු ඇඳලා මූලම වහලා. එතකොට අපි ඔක්කොම මොකද එයාට කියන්නේ? එයා හරි අසංවරයි. නොගැලපෙන ඇඳුමක් ඇඳලා ඉන්නේ. හරි හරි නරකයි. කියලා කියනවා. ඊට පස්සේ එයා අපිට කියන්නේ මොකක්ද? ඕගොල්ලෝ හරි අසංවරයි. ඕගොල්ලෝ මූණත් පේන්නේ ඉන්නවා. කෙසුත් පේනවා. ඕගොල්ලන්ගේ අතපයත් එළියට පේනවා. අපි එහෙම නැහැ. අපි ඔක්කොම වහගෙන ඉන්නේ කියලා ඕගොල්ලන්ට බයිනෝ එයා. එතකොට මෙතන සංවර කවුද? දැන් මොකද්ද හරි? දැන් දෙගොල්ලොම සංවරයි. අපි සංවරයි අපේ පැත්තෙන්, ඒගොල්ලෝ සංවරයි ඒගොල්ලන්ගේ පැත්තෙන්. දෙන්නම ගැටෙනවා. දෙන්නම දෙහි කෑලිලා ඉන්නවා. පේනවා නේද? ඊට පස්සේ මේ යුද්ධේ නතර කරන්න නම් මොකද කරන්නේ? අසංවර වෙන එක. ඈ මං ඔය වගේ කරගෙන හිටියොත් මං නම් අසංවර වෙනවා. මොකද හේතුව? කළු ඇඳ දෙකේනාව බොහොම හොඳයි. සුදු ඇඳ දෙකේනාව බොහොම හොඳයි. ඇඳුම් නැතුවම ආවත් බොහොම හොඳයි. ඇඳලා ආවත් බොහොම හොඳයි. බාගට ඇඳන් ආවත් බොහොම හොඳයි. මොකද මං අසංවරයි. මට ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. තමන්ගේ ඇහේ තියෙන ප්‍රශ්නේ විසඳගත්තාම මේ ලෝකේ ප්‍රශ්නයක් නැහැ. ඇහේ තියෙන ප්‍රශ්නේ විසඳගන්න බැරි වුණාම තමයි ලෝකේ ප්‍රශ්නේ. කළු ඇඳක් වැරදි, සුදු ඇඳක් වැරදි, ඇඳුම් නැතුව හිටියත් වැරදි. එහෙම තියෙනවා. අදත් ඉන්දියාවේ තියෙනවා නිගණ්ඨනාථ පුත්තාරාම තියෙනවා, නිගණ්ඨ පූජාවල් ආදී තියෙනවා. ඒ නිගණ්ඨ හාමුදුරුවෝ එහෙම ගෙන්නන්නේ බොහොම කැලෑවල් වල ඉන්නේ විශේෂ දාන පින්කම් වලට ගෙන්නවා. ඒකට ඇඳුම් ඇඳලා දෙන්නේ. ඇඳුම් ඇඳලා දෙන්නේ. අදත් තියෙනවා. ඒගොල්ලන්ගේ අතේ තියෙන අර ඇඟ පිහිටගෙන දූවිලි පිහිටගෙන පොඩි මදුරුව එලව ගන්නවා වගේ පොඩි අති මේ හනස්සක් වගේ එකක් තියෙනවා. ඒක තියාගෙන ඉන්නවා. නිර්වස්ත්‍රව ඇවිදගෙන යනවා. තාම සිල්වත් තමයි. ඒතකොට ඒක අසංවරද? ඒගොල්ලෝ අතිශය පූජනීය සහ වන්දනීය සහ සංවරකම හැටියට ඒකයි සලකන්නේ. එහෙමනම් මේ මිනිස්සුන්ගේ මොකක්ද මේ සංවරකම කියන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාර. අවිජ්ජා පත්‍ය සංඛාර. ඒ නිසා බුදුහාමුදුරුවන්ට විසාකාවත් හොඳයි, අනේවිදුසිටුමත් හොඳයි. අඟුලිමාලත් හොඳයි. කිසා ගෞතමියත් හොඳයි. පටාචාරාව හොඳයි. අම්බපාලිය හොඳයි. දේවදත්තත් හොඳයි, ආනන්ද හාමුදුරුවොත් හොඳයි, සරියුත් හාමුදුරුවොත් හොඳයි, මුගලන් හාමුදුරුවොත් හොඳයි. ඇයි ඒ? බුදු හාමුදුරුවා සංවරයි. බුදුහාමුදුරුව සංවර වෙලා හිටිය නම් එහෙම බුදුහාමුදුරන්ට තද වෙනවා. පටාචාරාවරෙදි නැති වෙන ඔන්න ගෑන් කාල පන්නන මෙතෙන්ට ආව බණ කියන වැදගත් තැනකට එන අසංගකම්. ජටාවල් දාගත්ත බ්‍රාහ්මණ වෙන එන එළවණු වන්නරාදී ජටාවක් දාන් එනෝ මේ පන්සල සීමාවට එළවණු වරහදී. බුදුහාමුදුරු කාගවත් ඒ ජටා ගැලෙව්වෙත් නෑ. ඒ කිසිවක් කරන්නේ මොකද හේතු? බුදුහාමුදුරු මේ අවිද්‍යාත්මක ලෝකේ එහෙම වෘත අරගෙන තිබුණේ නෑ. එහෙනම් ඔබේ සංවරය වෘතයක් කරගන්න එපා. පස්සේ බලනකොට අසංවරයි කියන එක හොඳයි. හැබැයි ලෝකයේ ඔබ සංවරව සිටියේදී තව එකකට අසංවරයි කියන තැනින් නෙමෙයි මේ අසංවර බව දෙන්නේ. තේරෙනව නේද? ඔබ එක්තරා සංවරයකට ඇවිල්ලා සංවරයි කියන න්‍යායෙ හිටියාම ඒක වෘතය කියලා මම පෙන්නන්නේ. තම වෘතයක් සමාදන් වෙලා ඒ වෘත සමාදානයේ ඉඳගෙන අනිත් කෙනාට අසංවරයි කියන එකේ තියෙන අවිද්‍යාවත් ඒ සංවරයත් මේ සංවරයත් තුළ තියෙන පරස්පරතාවයත් එක සංවරයකින් තව සංවර භාවයකට කරන විරෝධයත් එක්ක බලද්දී අසංවර භාවයේ කියවෙන යථාර්ථය මේ පෙන්නේ. ඒ නිසා ඔබ අද සිට සෑම විටම අසංවර වෙන්න පුරුදු වෙන්න. ඒ නිසා මේ ලෝකේ අසංවර රහතන් වහන්සේලා බුදුවරු ආර්ය ශ්‍රාවකයෝ අසංවරයි. ඕගොල්ලෝ මුළු මහත් ලෝකෙම ඉන්න පුතජන සත්වයා සංවරයි. එයා හදාගත්ත සංවරය යාද තියෙනවා. කොට දාඳින කෙනාගේ කොට රැඳීම සංවරේ, දිග දාඳින කෙනාගේ දිග රැඳීම සංවරේ, එයාගේ ලස්සන එහෙම නැත්නම් එයාගේ කැමැත්ත චොයිස් එක ලයික් එක එහෙම නැත්නම් පිළිගැනීම. ලෝකේ සම්මතයේ තියෙන සංවර භාවය එක්තරා මානසික තත්ත්වයක් පමණයි. දැන් අපි ඒකට කොයි වගේද වෙන්න ඕන කියලා අහන්නේ බව ඉන්න විදියට ඉඳගෙන ජීවිතය අවබෝධ කරගන්න. ඇඳුම් නැතුව ඉන්න කට්ටියට ඇඳුම් නැතුව ඉඳගෙන මේක අවබෝධ කරගන්න පුළුවන්. ඇඳුම් ඇඳලා ඉන්න කට්ටියට ඇඳුම් ඇඳලා ඉද්දී අවබෝධ කරගන්න පුළුවන්. කළු වඳින අයට කළු ඇඳගෙන අවබෝධ කරගන්න පුළුවන්. සුදු වඳින අයට සුදු ඇඳගෙන අවබෝධ කරගන්න පුළුවන්. මොකද අවසානයේ අපිට ඉතුරු වෙන අවබෝධය නිසා නොඇලෙන නොගැටෙන සිතක්. තේමනේ අපි කොච්චර ගැටීම් පුරුදු කළාද කියනවනම් බෞද්ධ ධර්මයේ විතර ගැටීම් පුරුදු කරලා නැ කිසිම දේව ආගමකව. තේරුණානේ? දැන් අනිත් ආගම් වුණත් ප්‍රබලව ඒ ගැටෙන්නේ ප්‍රධාන සිද්ධාන්ත කීපයක් ඔස්සේ විතරයි. බෞද්ධයාට කෝටියක් තියෙන ගැටෙන්න කාරණා. තියෙනවද නැද්ද? තියෙනවා. කෝටියක් සංවර සීලය ඇතුළේ කෝටියක් එක ගැටෙනවා. කොච්චරද කියනවා නම් ඒක කෑම වේලෙන් පටන් ගත්තාම අඳින පළඳුමේ බොත්තමේ ඉඳලම කෙස් ගහේ ඉඳලම ගැටෙනවා. හාමුදුරු ටිකක් ගැටි ගැටි ඉන්නේ, දායකයෝ ටිකක් ගැටි ගැටි ඉන්නේ. දැන් ඒ ගැටෙන තත්ත්වය වැඩි වෙච්ච නිසා දායකයන්ටත් බුද්ධ ආගම එපා වෙලා හාමුදුරන්ටත් බුද්ධ ආගම එපා වෙලා. මහාන වෙලා සිවුරු අරපු කෙනෙක් එහෙම කවුරු හරි කෙනෙක් මහාන කරන්න එහෙම හදනකොට කියනවා අයියෝ ඔක මහාන කරන්න එපා කාලා ගන්නේ කියනවා මහාන කරන්න එපා කියනවා. මොකද හේතුව? එයාට ගැටීම එපා වෙලා, ගැටීම් වැඩි වෙලා, ඒක බුද්ධ ආගම ඇතුලේ අපි පුළුවන් තරම් සංවරය කියලා අපි හදාගෙන තියෙන්නේ කොහොමද? ගැටීම් තොගයක් හදාගෙන තියෙනවා. මොකේද ගැටෙන්න බැරි? ඕන දෙයක් එක ගැටෙන්න පුළුවන්. මොනවද මේ විඥානවාදය? විඥානෙට යම් කිසි සංකේත ටිකක් දාගෙන ඊළඟට ඒකත් එක්ක මේ විදිහට බලබලා ගැටෙනවා. එහෙමනම් ඔබේ ඔළුවේ ඔබව පිස්සු වට්ටන්නේ ඔබම දාගත්ත විඥානවාදය. මේ කියන්නේ පිට පරවාදයේ ඔක්කොම ටික අයින් කරලා අත්වාදී පුජ්‍යලයක් වෙන්න කියන එක නෙමෙයි. අත්වාදයේ තුලත් පරවාදයේ තුලත් උනත් තියෙන වේගය එක හා සමානයි. අනුන් කිව් නිසා සතෙක් මරුවත්, තමන්ට හිතල සතෙක් මරුවත් පාපය එකයි. දැන් බුදුරජාණන් වහන්සේ එකතර පුජ්‍යලයෙන් අහනවානේ, ඇයි ඔබ මේ සතුන් මරන්නේ? එවිදිනේ ස්වාමීනි, අපේ ආගමෙන් අපේ પરම්පරාවෙන් මේ බිලි පූජා කරන්න කියලා තියෙනවා. ඒක නිසා අපි කරන්නේ. ආගමෙන් කියලා තිබ්බනම් ඔබට ලෙඩට පණින්න කියලා ඔය පයින්වද කියලා අහනවා. ඒකට කියනවා නෑ කියලා. එහෙනම් බ්‍රාහ්මණය ඔබට තේරෙනව නේද ඔබගේ ආශාදයේ මතයි මේක කරන්නේ කියලා? නේද? ආගමෙන් කියලා තිබුණා කන්දෙන් පල්ලයට පයින්න කියලා පයින්නේ. ඒ සමාන රටවල නම් යම් යම් දේවල් කරන ඉතිල්ලෙන් පූජා කරන්න කියලානේ. ඇඟවල් කපා ගන්නවා, නල්ල කපනවා, ඔළුව කපා ගන්නවා, පිටවල් කපා ගන්නවා, ඇඟේ කූරු ගහ ගන්නවා, ලේන් පූජා කරනවා කියලා. මිනිස්සයාව මේ ලෝකයේ මේ සියලුම මන් දන්නේ පිස්සු වැටිලා තියෙන පිස්සු වැටිච්ච අය අනික් කට්ටිය පිස්සු වට්ටමින් ඉන්නේ. කොතනින් කොහොම ලෝකෙ හැදේද දන්නේ නැහැ. ලෝකෙ දිනුනෙ කිව්වට මෙලුව සංසාරේ දිනුනවත් නැහැ. පොඩ්ඩක් අර පොණ්ඩේ කපලා කලිසමක යූට් එකක ඇඳපෙක විතරයි. නේ, ටයි එකක් දාලා කලිසම් සූට් ඇඳලා වානර වැඩ ටික කරන්නේ. වානර චින්තනයේ තියෙන්නේ චින්තාමේ වශයෙන් මිනිසා දිනුනු නැහැ. දිනුනුනේ උපාංග යකඩ යකඩ කෑලි ටික. සාතාක්ෂණික වේගය කතා බහ කරගන්න ගනුදෙනු. අවිද්‍යාවම වේගෙන් ගනුදෙනු කරන්න. මොකද විද්‍යාව ගනුදෙනු කරන්නේ අවිද්‍යාවම වේගෙන් ගනුදෙනු කරන්න ඉගෙන ගත්තා. අවිද්‍යාව දිනුනේ තමයි අවිද්‍යාව. එනිසා සිත ජය ගැනීම, සිත තේරුම් කර ගැනීම අන්නේ සා විශාල කාර්යය. ධර්මයේ අහල කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් දෘෂ්ටිගත වෙන්නේ. ඒක වැරදීමක්. එහෙම වෙන්න එපා. ධර්මයේ අහල න්‍යායයකටපත් වෙන්න හදනවා නම් එහෙම වෙන්න හදන්න එපා. අපි අනිත් ඔක්කොම දෘෂ්ටි අතහැරලා ආනන්ද හැමදෙනාගේ දෘෂ්ටිය ගන්නවයි කියන දැනට එන්න එපා. ආනන්ද හැමදෙනාට දෘෂ්ටි නැහැ. අන්න ඒක ගන්න. තේනවා? ඔක්කොම දෘෂ්ටි අතහැරලා බුදුහාමුදුරන්ගේ දෘෂ්ටිය දෙනවයි කියලා එන්න එපා. බුදුහාමුදුරන්ට දෘෂ්ටි නැහැ. අන්න ඒක ගන්න පුළුවන් නා. එතකොට ඒක දෘෂ්ටිගත වීම නෙමෙයි. දෘෂ්ටි නොගත්ත තැන තියෙන සිල්වත්කම. දෘෂ්ටිගත වීම තැන සිල්වත්කම නැහැ. තේරුණානේ? දෘෂ්ටිගත තැන එයාට සිල්වත්කම නැහැ. දෘෂ්ටි නොගත දැන සිල්වත් කම නැහැ. එනිසා දෘෂ්ටි නොගැනීමමයි සිල්වත් කම. දෘෂ්ටි නොගෙන ඉන්න පුළුවන් කාටද? කෙනෙකුට නම් බෑ. දෘෂ්ටි නොගෙන ඉන්න සත්වයකට පුජ්‍යලයකට නැහැ. සතා පුජ්‍යලයා කියන தත්වය පිළි අරගෙන තියෙනවා නම් ක්‍රියාත්මක වෙනවා නම් එයා දෘෂ්ටිමයි ගන්නෙ. සතා පුජ්‍යලයා කියන දන පිළි අරගෙන තියෙනවා නම් එයා කොච්චර එපයි කිව්වත් එයා ගන්නෙ මොකද්ද? දෘෂ්ටිමයි. වර්ණ ගොඩක් ඈතින් තියලා ඔබට කියනවා අර වර්ණ ගොඩ අතරින් වහාම වේගෙන් දුවලා අවර්ණය තෝරගෙන එන්න කියලා. ඒක හැම වර්ණයක්ම තියෙනවා. මිලියනයක් විතර තියෙන වර්ණ. ඒ වර්ණ ගොඩින් දුවල දුවල ගිහිල්ලා අවුරුදු කාලෙනේ දුවල දුවල ගිහිල්ලා තෝරගෙන එන්න කියනොත් ඈක දිනාගෙන අවර්ණය. ඒ මිලියන ගණන් අතරින් මොකද්ද ඔබ තෝරගෙන එන අවර්ණය? ඇත්තම ඔබ හොයන්නේ ඒක. අර වර්ණ ගොඩේ හොයන අවර්ණය. වර්ණ ගොඩේ ඔබ හොයන අවර්ණය. නිවන සෙවීමත් ඔය වගේ තමයි. ඔය පිළිතුරේ නිවන සෙවීම ඔය වගේ. ස්වාන්න කොටික වෙලාවක් වර්ණ ගොඩේ ආවරණේ. හොඳයි වෙනතේ මේ කාරණේ අපි යාලිත් මතක් කරන්න ඕන කාරණා. බෞද්ධයන්ගේ හැටියට ඔයගලගේ අදහස මේ ලෝකය නිට්ටයයිද අනිත්‍යයිද? මොකද්ද ඔයගලගේ අවබෝධය? ලෝකේ නිට්ටයයිද අනිත්‍යයිද? හා? ඇයි hina වෙන්නේ? ලෝකේ නිට්ටයයි අනිත්‍යයි. සමහර අය කියනවා නිට්ටයයි කියන, සමහර කට්ටිය කියනවා අනිත්‍යයි කියන. මොකද්ද? නිට්ටයයි. ලෝකේ නිට්ටයයි. කොහොමද ලෝකේ නිට්ටයයි කියලා කියන්නේ? අල්ලගෙන ඉන්නවා. ඒ නිසා නැත්තම් කොහේ හරි මනකින් හරි කොහෙන් හරි ඇහුනද? නම් මීට කලින් කියලා දීලා තියෙනවා ලෝකේ නිත්‍යත් නැහැ අනිත්‍යත් නැහැ කියලා. ඔබ තේරුම් ගන්න පුළුවන් හපනෙක් නැහැ. හිටියෝ තේරුම් ගත්තොත් අනිවාර්යෙන් මාව හොයාගෙන එනවා. දැන් ඔය අදත් ඇවිල්ලා ඉන්නේ නේද රටවල් වල ඉඳලා ආපු දෙගොල්ලක් විතර ඉන්න කොටස්. තේරුම් ගත්තොත් එනවා ගාගෙන. ලෝකෙ නිත්‍යත් නැහැ අනිත්‍යත් නැහැ කියලා. තා ගැඹුරින් විදර්ශනා කරන පරීක්ෂණය කළ බලන්න. සකාර ලෝකයක් නැහැ. එතකොට මේ අවිද්‍යාවන්ත මිනිස්සයාට මේක අර මිරිඟුව ජලය වගේ පෙනීම විතරයි තියෙන්නේ. මේ විඥාන මායාවට සංඥා මායාවට තියෙන්නේ ඒ අර නැති දෙයක් පෙන්නුම් කරන එක විතරයි. අනිත්‍යයි කියලා පෙන්නෙත් ඒ මායාව තුළමයි, නිට්ටය කියලා පෙන්නෙත් ඒ මායාව තුළමයි. ලෝකේ නිට්ටයක් නැහැ, නිට්ටයක් නැහැ. ඔව්. විඥාන නැත්තම් වර්ණ නැහැ. දැන් අපිට තියෙන අවර්ණයේ සොයා ගැනීමේ අභියෝගය. අවර්ණයේ සොයාගත්තොත් ඒ එනවා හමු වෙන ස්වාමීන් වහන්සේ මම සොයාගත්තා. ඔබ වහන්සේට වෙන සිද්ධ වෙන අවර්ණය. අවර්ණයේ සොයාගන්න. අවර්ණය නම් නිවනයි. අවර්ණය නම් නිරෝධයි. කාටවත් පොතේ හැටියටවත් නැහැ කියන්න බෑනේ නිවනට වර්ණයක් නැහැ කියලා තියෙන්නේ. එය හරි අභියෝගාත්මක වචන නේද? අසංවර වෙන්න කිව්වා. ඒ වුනේත් නැහැ. මේගොල්ලෝ හරි සංවරයි. මම දන්නවා. අසංවර වෙන්න කිව්වොත් වෙන්නේ හරි සංවරයි. හරි සංවරයි. මේ අහන අයත් මේවා හරි සංවර පිළිසක්. අසංවර වෙන්නේ නැහැ. ඊට පස්සේ නිට්ටියක් නැහැ කිව්වා, අනිත්‍යයක් නැහැ කිව්වා. එතෙන්ට එන්න බෑද? එන්නේ නැහැ. මොකද කොනිට්ටයයි කොනිට්ටය ලෝකේ. ඒගොල්ලෝ එන්නෙත් නෑ මෙතෙන්ට. ඊට පස්සේ අවර්ණයක් වහගෙන එන්න කිව්වා. මේගොල්ලෝ එහෙම අවර්ණයක් වහගෙන එන්නෙම වර්ණයක් අරගෙන. බුදුහාමුදුර කියනවා මම කිව්වේ අවර්ණය අරගෙන එන්න. අවර්ණික පුජ්‍යලයක් වෙන්න. ඔබ වර්ණික පුජ්‍යලයේද අවර්ණික පුජ්‍යලයේද? වර්ණික පුජ්‍යලයක. ඔබට වර්ණයක් තියෙනවා. හැම විතරක් නෙමෙයි ඇතුලේ තියෙන මනසෙත්. ඒකට කියනවා ගති. ගති වර්ණය තියෙනවා. දේශපාලන පක්ෂපාත වර්ණයක් තියෙනවා. අපි කොළ ඒ වර්ණය. අපි රතු, අපි කහ, අපි නිල්. ඒ වර්ණය. ඒවා අරුණහම වර්ණයක් තියෙනවා. පුජ්‍යල වර්ණය. දේශපාලන පක්ෂ තියෙන වර්ණය අරගන්න බැරි වුණා. ආධ්‍යාත්මික වර්ණය කෙසේ අරගන්නද? මොනවා කළත් තමන්ගේ වර්ණේ තමන්ගේ පාටේ ගැටි හොඳයි. එහෙම නෙමෙයි සත්‍ය සොයාගෙන යන කෙනා තමා කළා වරද නම් වරද, අම්ම තාත්තා කළත් වරද නම් වරද, නිවැරදි නම් නිවැරදි කියලා හිතන්න පුළුවන් රෙදු චින්තනයක් තියෙනවා. දැන් අපි කැමතිනේ අපේ ආගමේ දේ වැරදි කරන්න. පුළුවන්තරම් උත්සාහ කරන්නේ ආගමෙන් කියපු දේ ඒක හරි කරන්නමයි උත්සාහ කරන්නේ හැම ආගමක්ම. ලෝක බෝලේ හතරස් කිව්වනම් ඒක හතරස් කියලා කොහොම හරි ඔප්පු කරා. මේක ඉබ්බෙක් පිටලෝ තියෙනවායි, මේක ඉබ්බෙක් කණු හතරකින් අරගෙන යනවායි කියලා කිව්වොතේ ඒක ඔප්පු කරා. කියන්නේ අපේ වර්ණය අපි අත්හරින්න කැමති නෑ. අවර්ණික පුද්ගලයෙක් වෙන්නට කැමති නෑ. වර්ණය තුල ඉන්න, වර්ණය තුල ඉඳලා, වර්ණය තුල ජීවත් වෙලා, වර්ණය තුල මිය යාවි. ඒ නිසා වහ වහ ඉක්මනේ අවර්ණික පුද්ගලයෙක් වෙන්න. අවර්ණික පුජ්‍යලයා කොයි වගේ? අවර්ණික පුජ්‍යලයා සිතුවම් කළ නොහැක. අවර්ණික පුජ්‍යලයෙක් නම් අප්‍රතිමයි. එයා සිතුවම් කරන්න, චිත්‍ර කරන්න බෑ, අඳින්න බෑ. බුදුහාමුදුරුව අඳින්න බෑ චිත්‍රය. තේරෙන්නේ? බුදුහාමුදුරුව පිළිමේ නෙලන්න බෑ. ආන්නේ බුදුහාමුදුරුවෝ ඔබ සරණ යා යුත්තේ, ආන්නේ බුදුහාමුදුරුවෝ ඔබ දැකිය යුත්තේ. පින්තූරයක් නැති කුජලේ, නමක් නැති පුජ්‍යලයක්, පින්තූරයක් නැති පුජ්‍යලයක්. ඔය පින්තූරේ නමයි නේ තියෙන්නේ ලෝකේ ගලාගෙන යන පින්තූරේ නමයි. රූපය හොසි, නාමය හොසි. දැන් මොනවද ඇත්තේ? ඇත්නම් ඇත්තේ නැති බව පමණයි. ඇත්නම් ඇත්තේ නැති බව පමණයි. විඥානවාදීන්ට මේක තේරෙන්නේ නැහැ. ධර්මයේ සංකල්පයෙන් ගන්න උත්සාහ කළොත් ගන්න බෑ, දෘෂ්ටියෙන් ගන්න උත්සාහ කළොත් ගන්න බෑ. ධර්මයේ ගන්නට හැන්දක් හදලා නැහැ ලෝකේ. දෙපයින් නිවනට යන්න බෑ. අහසේ පිය සටහන් නැහැ ශ්‍රමණය බාහිරේ නේ. ඒ කියන්නේ සටහනකින් දකින්න උත්සාහ කරපු ශ්‍රමණයාව යුවා සුභද්‍ර, අහසේ පිය සටහන් නැහැ ශ්‍රමණයන්ටත් සටහන් නැහැ. අවර්ණිකයි. ශ්‍රමණය දැක්කද තාම? දැක්කේ නෑ. දැකපුවයි ඉන්න පුළුවන්. දකින්න උත්සාහ කරන්න. කකුල් දෙකෙන් හිටගෙන බැරි නම් ඔළුවෙන් හිටගෙන හරි. අපිට තේරෙන්නේ අපිට බෑ කියලා හිතනවා නම් මෛත්‍රී බුදුහාමුදුරගේ කාලෙවත් පිට බලාපොරොත්තු වෙයි. නෑ මම මේක අවබෝධ කරගත යුතුයි කියලා හිතනවා නම් කකුල් දෙකෙන් බැරි නම් ඔළුවෙන් හිටගෙන. බෞද්ධයන් තුළ තියෙන වෘතධාරී භාවය තාම දැඩි ප්‍රබලයි. හීන දේ වෙන්න පුළුවන්, ප්‍රබුද්ධ දෙයක් හැටියට ගත්තාම ඒක ප්‍රබුද්ධයි. සමහර අය මම හව ඔයගොල්ලෝ වරම් ලබා ගන්න ඒ දෙවියන්ගෙන් ඔයගොල්ලෝ මොකද කරන්න ඕන කියලා. ඒගොල්ලෝ කියන දෙවියන්ගේ දේව කරුණාව ලබා ගන්නට නම් අපි ඒ දේවාලේ ඉස්සරහා බත් බිම දාගෙන කන්න ඕන කිව්වා. එහෙම කරනවද නැද්ද? ඒ කතරගම පැත්තේ කරනවා. ඒ ශාස්ත්‍ර කියීමේ වරම් ලබා ගන්න දෙවියන්ගේ බිම දාලා බත් කන්න ඕන. මුළු ඇඟේම වැලි කැවරෙද්දි කැරකෙන්න ඕන, රෝල් වෙන්න ඕන, දිවේ උල් ගහගෙන ඉන්න ඕන. ගිනි පා ගන්න ඕන. ඊට පස්සේ ඉතින් ඒක අරගෙන ඇවිල්ලා කියනවා මාත්‍යා ඉතින් දෙන්න තමයි හිත, දෙන්න තමයි හිත, කොච්චර කළත් හොදක් නැහැ ආන්න හැමෝටම ඔච්චර. මාත්‍යා එන තරම තමයි අඩු, වැය තමයි වැඩි. කාටද? මාත්‍යාගේ හීන හැම එකක්ම සබා කරගන්න බැරි වෙලා තියෙනවා. ඇත්තනේ නම් කාටද බැරි? හැම දෙයකට ඔය ඉන්න තියෙනවා සබෑ කරගන්න බැරි. දැන් අපේ මනස කොහෙද නතර වුනේ මේ බන් ටික අහගෙන ඉදී? කිසිම තැනක නතර වෙලා සිටිනවා නම් ඒක වැරදි. නතර නොතේ ඔබ කිසිදු තැනක නතර නොවු කෙනෙක් විය යුතුයි. කිසිදු තැනක නතර නොවු කෙනෙක් කියන්නේ බලාගෙන යනවා. එහෙම බලාගෙන ඉන්නේ එහෙම න්‍යායක් පද්ධතියක් මේ තුල නෑ. විඥානයේ ඉක්ම වුවාම සලායතන ඉක්මවට පස්සේ යා තව දුරටත් ඉන්ද්‍රිය ගෝචර සීමාව තුල ඉන්න කෙනෙක් නොවේ. තවදුරටත් පැය 24ක් නැමැති කාලය තුල සංගව ඉන්න කෙනෙක් නෙමෙයි. රැය දහවල ඉක්මවුවාය. යාට අන්ධකාරයේ හෝ ආලෝකයේ නැත. හැබැයි විඥාණයට නම් ඕක දකින්න බෑ. විඥාණය දකින්නේම ආලෝකයේම නැත්තම් අන්ධකාරයේ. දැන් ඔබේ ප්‍රශ්නේ ඔබට විසඳ ගන්න බැරි නම් මොකද කරන්නේ? භාගයක් සමත් වෙන්න නොකරන උත්සාහයක් නැහැ. සල්ලි ටිකක් හම්බ කරගන්න නොකරන උත්සාහයක් නැහැ. බොස් රටකන් ගෙන්දිරි ගන්නවා, ඔළුව කනවා, බොරු කියනවා, උදේ වාන්දරින් නැකිනවා, දුවනවා. පෝසත් වෙන. ඉතින් ඒ වගේ උත්සාහයක් කරන්න ඕව බලන්න. ධර්ම අවබෝධය කරගන්න. ජීවිතේ ගොඩනගා ගන්න ඔය ඩොලර්ස් ටිකක් හම්බ කරගන්න කරන, රුපියල් ටිකක් හම්බ කරගන්න ඒ දේ ධර්මය තේරුම් ගන්න යොදවන්න. ඔබ සැප විඳීම සඳහා කියන ලෞකික ලෝකයේ සැපය කියන එක රස කර ගැනීම සඳහා ඔබ ධර්ම සියලුම උපාය මාර්ගිකයන් ධර්ම අවබෝධය සඳහා යොදවන්න ඔබට ධර්ම අවබෝධය කරගන්න පුළුවන්. ඉතින් ලෝකයෙන් මිනිසුන්ට වෙන්නේ මිනිස්සු සැපේ කියලා හඹාගෙන යන දේ මොකද වෙන්නේ? හැරිලා ඒ මිනිසුන්ටම දෂ්ට කරනවා. සර්පයාගේ වලකින් ඇල්ලුවා වගේ කියනවනේ මේ ලෝකයේ තියෙන හැම සැපේ කියන එකක්ම ඇල්ලු සැනින් මොකද වෙන්නේ? ඒ දේම හැරිලා දෂ්ට කරනවා. තමන්ම ආදරයෙන් බැඳගන්න ගැහණිය තමයි තමන්ටම හැපින්නි වගේ පණින්නේ. තමන්ම ආදරෙන් බැඳගන්න මාත්‍යා තමයි තමන්ට යකා වගේ කඩවන්නේ. තමන්ම මේ බොහොම දයාවෙන් මේ ලෝකේ අල්ලගන්න දේ තමයි තමන්ට දුක පිණිස පවතින. ඒ නිසා මේ ලෞකික ලෝකේ හැම දෙයක්ම පිණිසු සැපේ කියලා අල්ලගන්නකොට බුදුහාමුදුරු කියන හැම එකක්ම බාහිරින් මේ සර්පයාගේ වලිගේ වගේ කියලා. ඒ දේම යාට රිදුම් වෙනවා. මේ රජකම වේවා, නිලතල වේවා, බලතල වේවා පේන්නේ නැද්ද ලෝකෙ හැටි? අල්ලගත්ත අයට මොකද වෙලා තියෙන්නේ? එහෙමම බූමරංගේ වගේ එනවා ඇඟට. බූමරංගේ දැඟලනවා නේද? ඒක පැත්තක ඉඳන් වීසි කරලා ගහනවා, මේක අනිත් පැත්තේ ඇඟටම හයි ළඟටම එනවා. බූමරංගයක් වගේ එනවා ඇඟට වුණා. ඒ නිසා ලෝකේ මිනිස්සුන්ට සැපේ කියලා දෙයක් හොයාගන්න බැහැ කියන එක හොඳටම විශ්වාසයි. මේ ආධ්‍යාත්මික දර්ශනය, ආධ්‍යාත්මය තුළ ඔබ දැකිය යුතු ධර්මයක්. පැවැත්මට සම්බන්ධ කරන්න බෑ මේක. පැවැත්ම ඔබේ තියෙන්නේ සම්මත ලෝකේ. ඒකට ලෙඩට බෙහෙත් ගන්න ඕන, කුසට ආහාර ගන්න ඕන, පිපාසයට වතුර ගන්න ඕන, ඇඟට අඳින්න ඕන. සම්මත සංස්කෘතියක් තියෙනවා නම් ඒකේ ඒ අදාළ කළු අඳින අය කළු අඳින්න ඕන, සුදු අඳින අය සුදු අඳින්න ඕන. සුදු අඳින්න ඕන තැනට සුදු අඳින්න ඕන, කළු අඳින්න ඕන තැනට කළු අඳින්න ඕන, රතු අඳින්න ඕන තැනට රතු අඳින්නත් තියෙනවා. ඒ සම්මතය දනවා. හැබැයි සම්මතිය කිසිම දෙයක් නැහැ. ඒක මහා ශූන්‍ය පුස් වැඩක්. ඒක රඟ මඩල කියලා හිඳලා රඟපෑමට ලැස්ති වෙන එච්චරයි. පරමාර්ථය තුල එයා දකිනවා අද රඟපෑමක් කළා ෂූටින් ඉවරයි. දවස පුරාම කරන්නේ ඒක නිකන් උදේ පාන්දර නැගිටලා රවුල කපාගෙන ඒක කරාම කොණ්ඩේ හදාගෙන කලිසම වැඳගෙන අද රඟපාන්න උවමනා කරන කිට් එක ඇඳ ගන්නවා. අද අද පන්සලේ රඟපාන දවස, පන්සල දවසේ කරන කිට් එකක් කොන්න දාගත්තා. දැන් ඉතින් පන්සලේ අද උපාසිකාවක් හැටියට රඟපෑවා. දැන් නයිට් එකට තියෙනවා මගුල් ගෙදර පාටි. ඊට පස්සේ ඒ රංගමඩලට නම් යන්න ඕන කරන ඇඳුම ඇදිනවා. දැන් ඒකට ගිහිල්ලා එතන රංගපාල එනවා. ෂූටින් ඉවරයි කියලා ගෙදරට ඇවිල්ලා මේකප් කෝතල දිදා ගන්නවා. ආයි වැඩ කරන්න ආයතනයට යන්න ඕන. යන්න ඕන අයකොට ඉතින් අවශ්‍ය කරන ඇඳුම අරගත්තා. ඒ රංගමඩල හදාගත්තා. ඒකට අවශ්‍ය කරන මේකප් එක දැම්ම ගියා. එතන රඟපෑවා. ඊට පස්සේ ඥාති බලන්න ගියා. ඥාති ඉස්සරහ රඟපෑවා. ගමේ ගියා, ගමෙත් රඟපෑවා. රට ගියා, රටත් රඟපෑවා. පස්සේ පාරෙත් රඟපාලා, හැමතැනම රඟපාලා. තමන් නිකන් නළුවෙක් හැටියට නිකන් නැහැනවා විතරයි. ඉතින් මේ මහා රංගමඩල සමුගුත් කියන්න හොඳ නැහැ, අපි අවබෝධ කරගන්න ඕනේ. රංගමඩල රංගමඩලක් විදිහට අවබෝධ කරගන්න. එතකොට ප්‍රශ්නේ ඉවරයි. රංගමඩල සත්‍යක් විදිහට ගත්තොත් තමයි හොඳ. වීදුරු කැබැල්ලක් කියලා ගන්න එක මැණික් ගලක් කියලා ගන්න එපා. නොවටිනා දේ නොවටිනා දෙයක් හැටියට මේක ගන්න. එතකොට එයා සාහන සීල වටිනා දෙයක් හැටියට ගන්නේ නෑ. මේක වස තියෙන්නේ කියලා වස විදියට ගන්න. මේක ගින්දර තියෙන්නේ කියලා ගින්දර විදියට ගන්න. හානියක් නෑ. මේක විදුලිය තියෙන්නේ කියලා විදුලිය විදියට ඒක පරිහරණය කරන්න. දැන් මේ වටේම තියෙන මේ විදුලි තරංග මේ හැම එකක්ම මාරාන්තිකයි. තේරුණානේ? ඔය ෆෑන් කරගෙන AC වැඩ කරන ඔය කොම විදුලි මාරාන්තිකයි. මේ මාරාන්තික ද්‍රව්‍ය ටිකක් මැද අපි ඉන්නේ. හැබැයි අපි මේ විදියට ඒව පරිහරණය කරන්නේ. ඒ නිසා හානියක් නැහැ. ඒ නිසා අපි ජීවත් වෙන කාලය පුරාවටම අපිට මේ සංගමණඩලේ අවිද්‍යාත්මක ගුණෙ ගින්දර වගේ වස විස වගේ ඒව තුල ජීවත් වෙන්න සිද්ධ වෙනවා. පරිහරණය කරන්න සිද්ධ වෙනවා. එවනයි හැම කාරණකෙම ඔබේ ආධ්‍යාත්මය මන අවාරණික තැනකට අරූපී තැනකට අපපටිමූ තැනකට අකාලික වූ තැනකට ගෙන එන්නට ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.